जन्मभूमि लंकादीप विजय भूमि अपे उदार मातृभूमि आई मातृभूमि आई सिंह रे के वीर मीनु तुम ले
जन्मभूमि एक्सेप्ट श्रीलंका संघ
माने कैसे लोग भी निधान भी आदित्यूप जाति रे नाम रूले कंदाई
අද 2020 ජනවාරි මාසේ 29 වෙනිදා සුපුරුදු පරිදි නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ප්‍රැන්ට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහන සමග ඔබේ නිවාඩු ගොඩ වැදුනා පුරා හෝරාවකට වැඩි කාලයක් ඔබ හා සතුරු සාමිතිය යෙදෙන්නට
ඔබ දන්නවා දෑබර අසන්නනි
ඔබ ලෝකයේ කොයි කලවරේ සිටියත් ජන්මභූමියේ හෝරා වෙනුවෙන් බලාපොරොත්තු සිටිනවා. සෑම බදාදාකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ තමයි මෙම ගුවන්විදුලි වැඩසටහන ගුවනට මුසුවන්නේ. ඉතින් ලෝකයේ කොතනක සිටත් ඔබට මීට සජීවීව සවන් දෙන්නට පුළුවන්. ඉතින් මං අද කතා කරනද මේ දවස්වල ඔබ දන්නවා මේ දැන් එක එක කාලයට අපි කතා කරනවා ලෝකයේ තියෙන එක එක ප්‍රශ්න ගැන. මොනවහරි ප්‍රශ්නයක් කියන මිනිසුන්ට කතා කරමු. ලෝකෙම ප්‍රධාන ප්‍රවෘත්තියක් වෙනවා. දැන් සුමාන දෙහිකට විතර ඉස්සලා ගත්තා නේද ලංකාව ගත්තාම අපි අර හිටපු කියන්නේ නළුවෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ කරපු ප්‍රකාශ හඬපට සම්බන්ධව රංජන් රාමනායක ඊළඟට ඒ සුමාන දෙක ඇතුළත වගේ සහ හැරි සහ මේගන් රජපෞලේ රාජකීය කටයුතු වලින් අයින් වෙන සිද්ධිය ගැන එකත් ලෝකයේ පුවත් නැවීමක් වුණා. ඒ සමගම දැන් මේ දවස්වල කතා කරන්නේ මොකද්ද? හැම තැනටම පැතිරලා දැන් පැතිරීගෙන යන ආරක්ෂා වෙන කොරෝනා වෛරසය ගැන. මේකත් අර SARS වෛරසය වගේම පටන් ගන්න තියෙන චීනෙන්. ඉතින් දැන් ඒ දවස්වල චීනෙන් ආපු දෙයක් තමයි මේ SARS වෛරසය ඇති වෙලා නැත්තම් ව්‍යාප්ත වෙලා නැත්තම් මේක වර්ධනය වෙලා තියෙන්නේ මේ චීන ජාතිකයන් බලල් මස් අනුභව කරන නිසා කියලා. කොහොමනත් ඔවුන් බොහෝ වනසත්තුන් සහ භයානක සතුන් මේ ඒ කලාපයේ කොරියාව වාගේ රටවල් වලත් මේ ආහාරයට ගන්නවා. නමුත් දැන් ඊට පස්සේ මේ සිද්ධියෙන් පස්සේ ඒ වුහාන් ප්‍රාන්තයේ මත්ස්‍ය වෙළඳපොළවල් අපි අන්තර්ධාරය සහ රූපాయని ඔස්සේ අපිට දැක ගන්න ලැබුණා බොහෝ සත්වයන්. ඉතින් එතනදී අපි බොහෝ දෙනෙක් මත් කළ මම දැක්කා මුණු පුතේ දාලා තිබුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අඩුභවයට නොගත යුතු මස් වර්ග 10ක් කියලා. ඒකෙන් අලිමස්, කොටිමස්, ඊළඟට මොනවාද නයිමස්, ඊළඟට මේ වවුලුමස් ඔයවාගේ 10ක්. ඉතින් දැන් මේවත් ඇතුළුව තියෙනවා. ඉතින් ඒ වගේ විස ගතිය තියෙන හින්දා ඒ සමගම සමහරලාට මේක මම ඊට කලින් දැනගත්ත එකක්. දැන් බොහෝ වෙලාවට මේ බොහෝ අය කැමති දැන් ඔය උරුමස් කනවකම වල්ලූර හරි හොඳයි කියලා කනම. ඉතින් වල්ලූර කිව්වම ඉතින් ඌ ඇතරම කැලේ හම්බෙන දේවල් කන්නේ. ඒ වුණාට මූ නයි කනවලු. ඒ නිසා වල්ලූරගේ පීකුදු හැම කෑවත් අසනීපෙනවා කියන தත්ය තමයි දැනගන්නට තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මස් කෑම මාළු හෝ මස් හෝ කෑම ඉතින් අපිට කියන්න බෑ එක එකනාගේ ශරීරය නොවිස වෙන. කොහොමනත් මේක දැන් ওই විදිහට ගිහිල්ලා දැන් දැනට 41 දිනක් මේ ගිහිල්ලා තියෙනවා වුහාන් ප්‍රාන්තයේ සහ දැනට චීනයේ. ඒ වගේම වෙන දැන් ලංකාවෙත් එක රෝගියෙක් අඳුනාගෙන තියෙනවා කියලා දැනගන්න තියෙනවා. ඒ අතරතුර දැන් මීට ප්‍රතිවිරුද්ධ මතයක් මේ වෙල ඉදිරිපත් වෙලා තියෙනවා. ඊශ්‍රායල් ජාතික මේ යුද නැත්නම් ජීව අවි මොකද බයෝමෙඩිකල් වෙපන්ස් ගැන ඉන්වෙස්ටිගේට් කරපු ඊශ්‍රායල් ජාතික සඳහන් කරලා තියෙනවා ඔවුන්ගේ මේ වුහාන් ප්‍රාන්තයේ තමයි මේ ඔය අත්දැකීම් අත්හදා බැලීම් තියෙන මේ රසායනාගාර ගොඩක් තියෙන්නේ. ඉතින් මේ ඒ රත්තදා බලන ස්ථානකින් කාන්දු වෙලා කාට හරි වැළඳුනාද කියන එක සහ ඒ සමගම මුලින්ම මේ රෝගයට ගොදුරු වුණු 10 දෙනා සමග ඇති වෙච්ච සාකච්ඡාවලදී මොවුන් අර පෙර කියපු මත්ස්‍ය නැත්තම් මේ මස් වෙළඳපල් වලට කිසිම සම්බන්ධයක් නැති ඒ අහලකවත් පලාත කරලා තින්නේ නැති කට්ටියක් කියලා. ඒ නිසා අර සැකයට තුඩු දීලා නැත්තම් සැකය තියලා තියෙනවා. දුව හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ අපි දන්නේ දැන් මේක ඇත්ත නැත්ත මොකද කියලා. ඔබ දන්නවා ඇති මතක මීට වසර ගානකට ඉස්සෙල්ලා ඉරානයේ ඉරාකයේ බයෝ මේ මොකද රසායනික අවි තියෙනවා කියලා ඇමරිකාව සහ වෙනත් රටවල් වලින් ඇවිල්ලා බෝම්බ ගහලා විනාශ කරලා ඉරාක් සදාම් හුසේන් අතඩොංගට ගත්තා. නමුත් හොයාගන්න තිබුණ නැහැ කිසි දෙයක්. ඒ වගේ මෙතන අපි දන්නේ නැහැ මොකද්ද සිද්ධිය කියලා. කොයි හැටි වෙතත් මේ කියන්නේ අපි හිතනවා මේ මොකක් හරි මේක දෙපැත්තක් තියෙන. නමුත් අවසානයේදී මහා මිනිස් විනාශයක් තමයි සිද්ධ වෙන්නේ. දැන් කොටිම මේ වුහාන් කියන පළාත සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ හුදකලා කරලා ගුවන් ගමන් නැහැ. කිසි කෙනෙකුට ගෙවල් වලින් කොහෙටවත් යන්නට බෑ. හැම රටකම මිනිස්සු හිර වෙලා ඉන්නවා. ඉතින් අපි කොහොමදත් අපේ බුද්ධාගම ඇටියට අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ඒ වගේම අපි බුද්ධාගම මම කිව්වට අනිත් අපි අසන්නන්ගේ තමන් අදහන ආගම ඉස්ලාමීය හෝ එහෙම නැතිනම් කතෝලික හෝ ආගම හින්දු ආගම තුළ අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ පොහො දෙනා ඉක්මනින් සුවය ලැබෙන්නට ඕන කියලා. ඒ අතරතුරේ මේකට ප්‍රතිශක්තිය කරන දැන් ලංකාවෙන් කෙනෙක් හොයාගෙන තිනවා. දැන් ඊළඟට චීනෙත් කියලා තන ඒගොල්ලන් හොයාගෙන තිනා කියලා. දැන් ලංකාව හොයාගත්ත එක රටවල් අතරකින් ඒක පිළි අරන් තිනවා. ඒනට ඉතින් ලංකාවෙන් හොයාගත්තට ලේසියෙන් ඕකට ඉස්සරහට එන්න දෙන්නේ නැහැ. පොඩි කෙනෙක් හොයාගත්තොත් කොහොමදත් දෙන්නේ. කොයි හැටි වෙතත් අපි බලමු ඉදිරියේදී මොකද්ද කියලා. ඒ වගේම තමයි දැන් ගත්තාම දැන් මේ වාගේ වෛරස් බෝ වෙනවා කියන එක ඉතා යුක්කෙනින් බෝ වෙනවා. අනිත් එක සමාන දෙයක් විතර නෙක හඳුනා ගන්නටත් බෑ. මේ හැමෝම තම තම පරිස්සම් කරනවා. ඒ අතරතුරේ දැක්කාම දැන් මේ රටවල මුහුණු ආවරණ විකිණිලා ඉවරයි. තව තියෙනවද නැහැ. ලංකාවේ රුපියල් 50ට 85ට තිබු මුහුණු ආවරණ දැන් 500ට 350ට විකුණනවා. ලොන්න අපේ කියන්නේ අපේකම තියෙන මිනිස්සු අපේ කට්ටිය ආරක්ෂා කරන්නට ගන්න විදිහ. එහෙම නැත්නම් කලදුටු කලවලෙහි ගම් වගේ තමයි. හොඳයි අපි එහෙමනම් මුලින්ම ගීතයට තවත් ගියේ සම්බන්ධිලා ඉඳන් බල මේ ගීතය කවුද ගායනා කරන්නේ කියලා. දඹුලු ගල එහෙම නැත්නම් දඹුලු රජමහා විහාරේ ඔබ දන්නවා දැන් බොහෝ බෞද්ධ බැතිමතුන් අනුරාධපුරයේ වන්දනා කරන්න යනවා නම් පොළොන්නරුව වන්දනා කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම මාදලේ පහකොල්ල ගියාම කවට යාමුණ අලු විහාරය ඒ සමගම දඹුල්ල අනිවාර්යෙන් වන්දනා කරනවා දඹුලු ඉතින් ඔබ දන්නවා පරිපලක් නගරෙන් ගිහිල්ලා ගල්තලා කුඩ තමයි මේ ගල් විශාල ගල්තලා යටයි දඹුලු රජමහා විහාරය තියෙන්නේ මේ දඹුලු ගල ගැන මේ විදිහටයි ඒ නිසා තමයි මේ විදිහට මේ ගීතෙන් වර්ණනා කරන වගේම තියෙන දඹුලු ගල අර ඇතා ගල වගේ නමුත් ඊට වඩා මේක හුඟක් වෙනස් ගුහාව නැත්තම් විහාරයේ තියෙන්නේ මේ ලෙන තියෙන යට ඒ සමග සීගිරිය උඩ නැගුවොත් ඔබට පැහැදිලිව පේනවා මේ දඹුලු විහාරයේ ඒ ඇසරතුරේ දැන් වක් සංචාරකයෝත් යනවා සංචාරකයන් ගැන ඔය සමහර කතාත් තියෙනවා පරණ කතාවක් hina යන කතාවක් මොකද දැන් අපි ඉන්න සංචාරක මේ නියාමකයොണ്ട് ඉංග්‍රීසි වැඩි බෑ නියන්තා ඉංග්‍රීසිනි පුළුවන්නේ මේ ගල් තලාවේ උඩින් වැටෙන වතුර තඹ හැලියකට වැටෙනවා බින්දු බින්දු කොයි වෙලාවෙත් වතුර වැටෙනවා ඉතින් ඒක අර අර සීරි ගල උඩ තියෙන ෆවුන්ටන්ස් වගේ තමයි ඉතින් සුද්දෙක් කැවම මොකද්ද වටි දිස් කියලා ඉතින් අර මනසට එක කියන්න තේරෙන්නේ නැහැ ගලදිග වෝට කමින් තඹ හැලියට තපස් තපස් කියලා තියෙනවා ඉතින් ඒ මනසට අර මනසට මොනවද තේරෙන්නේ නැහැ නමුත් ඒක විහිළුවක් විදිහට තමයි තියෙන්නේ ඒ සමගම මේ දඹුල්ලට කොහොමද මේ දඹුල්ලට නම හම්බුනේ කියන එක අපි පොඩ්ඩක් හොයලා බලමු මේ මොකද මේ දඹුල්ල කියන කතාව කොහොමද ඇවිල්ලා තියෙන්නේ මේ මධ්‍යම පළාතේ තියෙන දඹුල විහාරේ ලංකාවේ ලෙන් විහාර අතර ජනතා ආකර්ෂණය දෙනු විහාරයක් ඒ නමින් රන්ගිරි දඹුල විහාරය කියලා තමයි දන්නේ දඹුල පර්වතයේ වට්ටගාමිනි අබය එහෙම නැත්නම් වලගම්බා රජුරගේ කාලයේ සොයාගත් බව ප්‍රකාශ වුණත් මේ පර්වතයේ ආදි ආර්ය ජනාවාස බිහි වූ උතුරු දිග තැන්නේ කැපී පෙනෙන ස්ථානයක පිහිටීමත් රජරටත් කඳුරටත් සම්බන්ධ කළ මහා මාර්ගයේ වැදගත් ස්ථානයක පිහිටීමත් නිසා මහා සංඝයාගේ වාසස්ථානයක් වූයේ දේවානම්පිය කාලයේ කියලා දේවානම්පිය තිස්ස රජුරන් කාලයේ කියලා නිගමනය කරන්න පුළුවන්ලු වර්තමාන වන දඹුලු විහාරයේ ජනතාවට ප්‍රසිද්ධ වෙලා තියෙන විවිධ යුගවලටත් බුද්ධ ප්‍රතිමා හා චිත්‍ර නිසාත් මෙහි ඇති විහාර මන්දිර පහෙන් විශාලම විහාර මන්දිරය වන මහරජ විහාර මන්දිරයේ කෙළවරේ ගාලපැල්මකින් නිරතුරුව රූරා වැටෙන දිය බිඳුවක් නිසා මේ ආචාර්යයක්ගේ ජනතාව අතර විශ්වාසයක් පවතින මෙම දිය බිඳුව වැටීම කවර කාලක සිට ප්‍රවතෙන්නේද කියලාත් දන්නේ නැහැ කොහොමනත් අවුරුද්දේ හැම කාලෙදීම නියගේදී පවා මේ ක්‍රියාදාමය සිද්ධ වෙනවා දඹුල්ලට ඇයි මේ නම භාවිතා කරන්නේ දඹුලු විහාරයේ ජම්බු කොළ ලෙන නමින් ඓතිහාසික මෝලාශ්‍රයක සඳහන් වන්නේ පළමුවෙනි විජයබා රජුරන්ගේ කාලේ. ඒත් ජම්බු කොළ යන වචනේ දඹුල් යන සිංහල වචනේ සෑදීමට වාග්විද්‍යාවට අනුකූල නැහැ. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතය නම් විශ්වගිරි යමකොළ වී එය පසුව දඹුල්ල වී ජබකොළ ජබෝල දඹුල් යන ආකාරයට කියලා. මැද උයන්ගොඩ විමලකිත් හිමියන්ගේ අදහස අනුව දඹගස් බහුල උස් බිම දඹුල්ල වූ බවය. මේ මත දෙකට වඩා ගලෙන් රූරා වැටෙන දිය බිඳුව කතා දඹුල් යන වචනයට වඩාත් අරුතක් සපයන බව පේනවා. දඹ යන සිංහල වචනයෙන් දඹගස් මෙන්ම විශාල පර්වතද හැඳින්වූ බවත් පේනවා. ශ්‍රීපාද ස්ථානයේ නගින්නකොට හමු වන මහගිරි දඹ නම් විශාල පර්වත ප්‍රදේශය. ගිරි යන වචනේ එලෙසම තිබෙදී දඹ යන වචනේ විහාර කිරීම වාග්විද්‍යානුකූලයි. උල් යන්නෙන් උලක් මෙන්ම ජලයේද හැඳින්වෙනවා. ඌල යන උල්පත සඳහා විහාර වූ පැරණි සිංහල වචනේ බවත් සිදත් සංගරාමෙන් පේනවලු. මේ අනුව දඹයෙන් වැහෙන ඌල පර්වතෙන් වැහෙන උල්පත නිසා මෙම විහාරස්ථානයේ දඹ ඌල ලෙනවි පසුව විහාරයේදී දඹ උල දඹුල දඹුල්ල වශයෙන් විහාරයට පත් වූ බවයි පිළිගන්නට පුළුවන්. එනිසා එම විහාරස්ථානයට විවාහරණ වර්තමාන නම වන දඹුල්ල ප්‍රසිද්ධ දිය බිඳුව නිසා ඇති වූවා. මොකද වර්ෂයේ කොයි කාලෙත් මේ ලෙනෙන් මේ ජල බිඳුව වැටෙන දඹ ඌල ලෙන දඹ ඌලලෙන ඒක නිසා මං හිතනවා ඒක තමයි ඔබට මේ අපි මේ දඹුල්ල කියන නම මේ විදිහට පාවිච්චි කරන්නේ කොහොමුණත් අපි එහෙමනම් තවත් ගීතයකට සම්බන්ධිලා නෝ බලමු ඊළඟ ගීතය කවුද ඔබට ඉදිරිපත් කරන්නේ කියලා මේකත් ටිකක් අපි වැඩිහිටියන්ගෙන ගියවන ගීතයක් බලමු ඒ ගීතය මොනවද තියෙන්නේ කියලා ගීතේ ගායනා කරන්නේ සුනිල් පෙරේරා චුරු පිරිස
මගේ ටිකට හැඩට තිබුණු කොණ්ඩේ ටික ටික ගැ ගැලවෙනවා ලස්සනට තිබුණු රැවුලත් දැන් ටික ටික සුදු වෙනවා අනේ මොකක් නමුත් ලොකු වෙනසක් ටික ටික සිදු වෙනවා ටික ටික මං ටික ටික වයසට යනවා ටික ටික මං ටික ටික වයසට යනවා ඉස්සර මට සුනිල් අයියා කියලා කිව්වා තමයි දැන් කියන්නේ අංකල් මට තරුණ ගෑනු ළමයි හිතට දුකක් ඇති වුණාට ඇත්ත ඒක තමයි අයෝ තරුණ වෙන්න බෙහෙතක් නොව තිබුණා නම් හොඳයි නේද නිකන් නාකි වෙලා වගේ සමහර අය එහෙම කිව්වේ නෝන්ඩියට තමයි අනේ දත් සෙට් එක බඩට යන්න දෙකක් දෙන්න හිතයි හැබැයි ගෝරි වලට පැටලෙන්නත් දැන් පොඩ්ඩක් බයයි ඔලොත් පරෙස්සමට හොඳයි කොලෙස්ටරෝල් සුගර් ප්‍රෙෂර් ලෝකලෙඩක් තමයි ගෙදර නෝන හිතේ බයට කරුකුරුවක් තමයි අනේ ඒ වුණාට මගේ වැඩ ගැන දන්නේ එයා තමයි හොරෙන් තමයි පරණ උනත් මගේ ඇන්ජිම තාම තිතට දුවයි හැට පැන්නත් වඳුර හලෝ යන්නේ උඩින් තමයි ඔහොම වෙනවා තමයි
හොඳයි සුනිල් පෙර ඇතුළු පිරිසයි සුනිල් පෙර වාසයට ගිහිල්ලා තින් ඒ ගීතය ගැන තමයි වාසයට යනවා කියන කියලා තියෙන මේ ඔහු මේ විදිහේ එක එක විදිහේ නිකන් අවිචාරාත්මක ගීත ගොඩක් ගායනා කරන දැන් සරම ගැන ගීතයක් කරලා දෙන කොත්තමල්ලි කියන තිබුණා ඔය වගේ එක එක මේකටයක් පරණ ගීතයක් ඊළඟට ඔබ දන්නවා දැන් පහුගිය දවස්වල මේ අපි මේ රටේ තිබු දේශපාලනත් එක්ක උදාහරණ වශයෙන් අපි ගන්නකොට මේ යහපාලනය කියලා පහුගිය කාලේ ඇතිවෙච්ච රාජ්‍යමය රාජ්‍යතාන්ත්‍රික පාලනත් එක්ක බොහෝ වෙලාවට මේ සංහිඳියාව කියන වචනයක් අරන් සුළු ජාතිකයන් බොහෝම අඩු ප්‍රතිශතයක් කියන සුළු ජාතිකයන් අභිවහා යමින් හුඟක් දේවල් කරන්න සිද්ධ වුණා. ඒකම ඔබට මතක ඇති මේ පසුගිය වසරේ නිදහස් උත්සවයේ දවසෙත් දමිළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරා. ඉතින් ඒකට බොහෝම අවධානයක් තිබිලා අර මෙහෙන් දඟලලා මේ කොහොම හරි වැඩේ කරා. ඉතින් ඒකේ නමුත් මේ ජාතික ගීය කියන එක ආරම්භ වෙලා තියෙන කාලේ එදා හිටපු සංගීත පළමිනිම මේ ආනන්ද සමරකෝන් මහතා විතින් ජාතික ගීය මේ නිර්මාණ කරේ. ඊට පස්සේ ඒකේ ඝනවල ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒක වෙන ඉස්සරෝම නමෝ නමෝ මාතා කියලා කියන තමයි ගීතයේ ආරම්භක මේ පළවෙනි ජාතික ගීය. ජාති ගීත තිස්සලා ඒක පාසලක පාසලිය උගන්වන්නට නිර්මාණය කරපු විදියක් ජාති ගීත විදියට සම්බන්ධ කරගත්තේ. අවසානයේ කොහොම හරි ඒ ඇති වෙද්දි හිත අමාරෙම ඔහු සියදි විනාසාගත්තා. දැන් මේක කියලා අපි අල්ලපු රටේ ගැන තමිල්නාඩුවේ බෙන්ගාලි ගීතේ බෙන්ගාලි භාෂාවෙන් රචනා කරන නිර්මාණයක් ජාතික ගීත විදියට තෝරාගත්තේ ඇයි කියලා. ඉතින් ලංකාවේ ඉන්නේ සිංහල දෙමළ මුස්ලිම් සහ බර්ග කියන කොටස් වශයෙන් හතරයි. ඉතින් මේ හතරට එදා කාලේ හිටපු විද්වතුන් දේශපාලඥයෙක් කියන සහ සමාජ නායකින් ඔක්කොම එකතු වෙලා තමයි මේ බෞද්ධ කොඩිය බුද්ධ මේ ජාතික ගීය නිර්මාණය කරේ. මේවට කිසිම සුළු ජාතිකින් විරෝධතාවයක් තිබුණේ නැහැ. නමුත් දැන් පස්සේ මේක දේශපාලන වාසියක් කරන යනකොට තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තිබුණේ. ඉතින් දැන් මේ ඉන්දියාව කියන රට හදන්න පටන් ගත්තේ 1858. එංගලන්ත පාර්ලිමේන්තුවේ ගවර්න්මන්ට් ඔෆ් ඉන්ඩියා ඇක්ට් 1958 කියන පනත සම්මත කරපු දාසේ ඉඳලා ඊට පස්සේ තව තවත් පනත් ගොඩක් සම්මත කරලා හයිද්‍රාබාදයේ ඈඳ ගන්න 1948 දී කරපු පොලෝ මෙහෙයුමට වගේ බලහත්කාරකම් පවා කළා. ඔපරේෂන් පොලෝ විශාල හමුදා බලයනියක් ඇවිල්ලා ඒ හමුදාවේ ආරක්ෂාව යටතේ පවත්වපු ජනමත විචාරණකින් 1975 අවුරුද්දේ සිතියම්වල ආධිපත්‍යයත් පවරගත්ත පස්සේ තමයි මේ කර්මාන්තය යම් විදිහකට සම්පූර්ණ කරලා තියෙන්නේ. කොහොම වුණත් 2014 අවුරුද්දේ තෙලංගානා ප්‍රාන්තය හදපු එකෙන් පැහැදිලි වෙන්නේ තව තවත් වඩුවඩ සෑහෙන ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙන කියන එක. මොන විදිහකින් හරි යම් කාලයකට ಭಾರತය හදාගන්න බැරි වෙන එකක් නැහැ. ඉන්දියාවේ කියලා මේ විදිහට හදාගත්ත රටේ ජනගහනයෙන් 144%ක් මව් භාෂාව විදිහට කතා කරන්නේ හින්දී. ඉගෙන 56%ක්ම ඉන්නේ වෙනත් භාෂා කතා කරන කට්ටිය. ඉන්දියාවේ භාෂාවල් 63ක්ද 60ක්ද තියෙනවා කියලා අපි අහලා තියෙනවා. කොහොමනම් ඒ සීමාව තමයි. ඉතින් මේ ලයිස්තුවේ දෙවෙනි අර්ධ දෙවෙනි බෙන්ගාලි. ඒ ප්‍රමාණය ජනගහනයේ 88.3%. මව් භාෂාව විදිහට දෙමළ කතා කරන ප්‍රමාණය 6%කට අඩුයි. මව් භාෂාව විදිහට දෙමළ කතා කරන අය ඉන්නේ මේ ලයිස්තුවේ 5 වෙනි අර්ධ. මේ දවස්වල දැන් අපේ අය උඩදදා කතා කරන කාරණාවක් තියෙනවානේ මේ ඉන්දියාව කියන රටේ ජාතික ගීය බෙන්ගාලි භාෂාවෙන් ගායනා කිරීම. මේ ගීතේ බෙන්ගාලි භාෂාවෙන් ගායනා කරන්නේ ඇයි? මේ ප්‍රශ්නෙට උත්තරේ හරිම සරල එකක්. ඒකට හේතුව තමයි මේ ගීතේ ලියලා තියෙන්නේ බෙන්ගාලි භාෂාවෙන් වීම. මේ ගීතේ රචනා කළේ මහා කවි රවීන්ද්‍රනාත් ටාගෝර්. ඉතින් ගීතේ මුලින්ම ගායනා කළේ බෙන්ගාලිදී 1911 අවුරුද්දේ. මොකද එයා තමයි මේක ලියලා තියෙන්නේ. රවීන්ද්‍රනාත් ටාගෝර් කියන්නේ අතීත යුගයේ, වර්තමාන යුගයේ සහ අනාගත යුගයේට යම් සිද්ධියක් ලියලා කරලා ඉදිරිපත් කළ තියෙන මහා කවි. ඉතින් ඔහු කොහොමනත් ලියන්නේ ඔයා දන්න බා ඔහු දන්න භාෂාවෙන්නේ. රටේ ජනගහනයේ 144%ක් හින්දි කතා කරද්දී 108%ක් විතර කතා කරන බෙන්ගාලි භාෂාවෙන් ජාතික ගීයක් ගායනා කරන්න ඇයි? මේක තුන්ඩුවක් උඩ දාලා කරපු වැඩක් නෙවෙයි. එංගලන්ත ස්වාමියා හදලා දීපු මේ ඉන්දියාවකින් රට 1947 අගෝස්තු 14 නිදහස් කරගත්තට පස්සේ රැස්වෙච්ච මුල්ම පාර්ලිමේන්තුව තමන්ගේ දවස අවසන් කළේ මේ ගීතේ ගායනා කළා. ඊට පස්සේ තමයි මේ ගීතේ ව්‍යවස්ථාවට තොල කරලා තියෙන්නේ. මේ විදිහට බෙන්ගාලි භාෂාවෙන් රචනා කරන නිර්මාණයක් ජාතික ගීතේ විදිහට තෝරාගත්තේ ඇයි? මේකට අදාළ මූලික කාරණයක් තියෙනවා. ඒ තමයි නිදහස් අරගලයේ සඳහා බෙන්ගාලි මිනිසුන්ගෙන් ලැබිච්ච දායකත්වය. නිදහස් අරගලයේ කේන්ද්‍රස්ථානයේ බවට පත්වුනේ කොල්කතාව. ඉන්දියානු ජාතික සම්මේලන කියන මුල්ම ජාතිකවාදී සංවිධානය බිහි වුණේ කොල්කතාවේ. ඒ වැඩේට මුල් උනේ සුරේන්ද්‍රනාත් බැනර් සහ ආනන්ද මොහන් බෝස් කියන දෙන්නා. ඉන්දියාව කියන රට බ්‍රිතාන්‍ය පාලනය නිදහස් කරගන්න මුල් වෙච්ච අය අතර දෙවැනියට ඉන්නේ පංජාබ් මිනිස්සු. ඒ සුද්ධෝ ආපහු යන්න ගියේ බෙන්ගාලියත් පංජාබියත් දෙකට බෙදලා එක කොටස වැගින් ඉන්දියාවටත් පකිස්තානටත් දීලා. නිදහස් අරගලයට මුල්ුණ පංජාබ් කොටස අයිති වුණේ පකිස්තානයට. ඉතින් නිදහස් අරගලය ගැන කතා කරද්දී බෙන්ගාලි මිනිසුත් එක්ක එක පෙළට තියන්න පුළුවන් කවුරුත් මේ ඉන්දියාව කියන රටේ නැහැ. ඔබ දන්නවා මේ පංජාබ් ප්‍රාන්තයේ ඉන්දියාවට අයිති කොසකෝයි පකිස්තානට අයිති කොටස දෙකට බෙදලා තියෙනවා. ඒ වගේම ජම්මු කාශ්මීර. ඒ වගේ තාමත් මේ විදිහට තාම ප්‍රශ්න තියෙනවා මොකද දේශ සීමාවල් අතර. මේ විදිහට නිදහස් වෙනින් සටන් කරපු බෙන්ගාලි වීරයෝ සිය ගන්නගේ නම් ලැයිස්තුවක් උනත් කියන්න පුළුවන්. ඒ ඔක්කොම කියන්න ඕනේ සුභාෂ් චන්ද්‍ර බෝස්, චිත්තරංජන් දාස්, මෞලානා අබුල් කලාම් ආසාද්, බීනා දාස්, මතංගිනි හස්රා, බිනෝයි බාසු, කුදිරාම් බෝස් කියන අයගේ නම් නොකිය බෑ. මේ නිදහස් අරගලට දෙමළ ජාතාව සම්බන්ධනේ ඊට වඩා වෙනස් විදිහකට. මුළු නිදහස් අරගල කාලෙදිම එකම එක බ්‍රිතාන්‍ය ජාතියෙකුට විතරයි ඒ අරගලයේ ප්‍රතිඵලයක් විදිහට දකුණු ඉන්දියාවේ ජීවිතය අහිමුණේ. ඒක සිද්ධ වුණේ පළවෙනි ලෝක යුද්ධ කාලේ ඇති වුණා කියන හින්දු ජර්මාන කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් විදිහට. එකක් දෙන්නෙක් සම්බන්ධලා කරපු ඝාතනයක් සිද්ධියේ මේ ගියේ රොබර්ට් විලියම් එස්කෝට් ඇස් කියන නිලධාරියා. ඒ සිද්ධිය මෙන්න මෙහෙමයි. ශංකර් ක්‍රිෂ්ණ අයියර් කියන තරුණයෙක් ආපු වංචි කියන පුද්ගලයා වෙඩිතියලා පැනලා ගියා. ඒත් ඊට පස්සේ ඔහු අල්ලාගෙන වැරදිකාරයා කියලා තීරණය කළා. ඇස් තමයි ඉන්දියානු නිදහස් අරගලේ කාලේ දකුණු ඉන්දියාවේ මියගිය එකම යටත් විජිත නිලධාරියා. ඉතින් මේ කාරණාව පේනවා බෙන්ගාලි භාෂාවෙන් ලියවෙච්ච නිර්මාණයක් ඉන්දියාවේ ජාතික ගීතයට කියලා තෝරන් ගන්න සුදුසුකම් ලැබු විදිය. ඒ සුදුසුකම කැපකිරි වෙන ලබාගත් එක. එහෙම නැත්නම් සුළු ජන වර්ගයකට තනක් දෙනවා කියලා හරි තුන්ඩුවක් උඩ දාලා හරි තෝරාගත්තු ගීතයක් නෙවෙයි. ජන ගණ මන කියලා කියන්නේ ඒකයි. අපිටත් පුළුවන් අපේ ජාතික ගීත රචනාවනේ මොන විදිහේ පසුබිමක් උඩද ඒකට දායක වුණායි කවුද කියන එක ගැන හිතලා බලන්න. ජාතික ගීතය කියලා කියන්නේ උරුමයක්. ඒ උරුමය මිනිස්සු ලබා ගන්නේ තමන් කරන කැපකිරීම හරහා. ඉතින් ඇත්තටම මේ ලිපිය ඔබට කියන්නට මම අදහස් කළේ මේ ඉන්දියාවේ මේ තරම් يعني ජාතිකයෝ එක එක ජාතිකයෝ ඉන්නවා. ප්‍රාන්ත සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. භාෂා 60 ගණනක් තියෙනවා. ප්‍රධාන භාෂාව රාජ්‍ය භාෂාව හින්දි වෙලත් රබින්ද්‍රනාත් තාගෝර්තුමා ගායනා කරපු රචනා කරලා මේ සමාජයට ඉදිරිපත් කරපු ගීතය අවසානයේදී ඉන්දියාවේ ජාතික ගීය විදිහට ඔවුන් සම්මත කරගත්තා. ඒ නිසා ඒක පිළිගන්නව නම් කවුරුත් දැන් අපිට දැන් කිව්වොත් එමු උදාහරණයකට දැන් නවසීලන්තයේ ජාතික ගීය ගායනා කරනවා මායුරි භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් අපි ඒකට හුරු වුණාට පස්සේ අපිට වෙනසක් දැනෙන්නේ නැහැ. මොකද අපි දැනට ජීවත් වෙන රටේ හැටියට අපි ඕනෑම උත්සවස්ථාවේදී ඒ ගීත දෙකම ගායනා කරලා අපි ඒකට ගෞරවයක් කරනවා. හොඳයි, එහෙමනම් අපි තවත් ගීතයකට සවන් දෙලා ඉඳමු. ඊට පෙර ආතෝ කියන්න කැමති ඔබ මේ සවන් දීමේ සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගෝස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්ටම සුවන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමි වෙබ් අඩවිය හරහා මීට සවන් දිය හැකි. ඒ වගේම 2000 වර්ෂ වාර්ෂිකව සංවිධානය කරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිදහස් සමර දින උරල මෙවරත් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් 2020 පෙබරවාරි 8 වෙනි සෙනසුරාදා උදේ 9:30 සිට මවුන්ට් ඇල්බර්ට් යුද අනුස්මරණ ශාලාවේදී පැවැත්වෙනවා. කරුණාකරලා විශේෂ මේ රජයේ විශේෂ නියෝජිතයන් කීප දෙනෙක්ම මෙම උත්සවයේ විශේෂ ආරාධිතයන් ලෙස ආරාධනා කළ තිබෙන නිසා ඔබ සැමගේම ඔබේ මිතුරන් පවා සඳහන් කරලා ඔබ සැමගේ පැමිණීම ඉතාමත් ගෞරවයෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සභාපතිතුමා ඇතුළු විධායක කමිටුව අපේක්ෂා කරනවා. නැවතත් 72 වෙනි ශ්‍රී ලාංකික නිදහස් උත්සව සැමරුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිදහස් දින සැමරුම 2020 පෙබරවාරි මාස 8 වෙනි සෙනසුරාදා උදේ 9:30 සිට මවුන්ට් ඇල්බර්ට් යුද අනුස්මරණ ශාලාවේදී. එවනම් අපි මේ ගීතයට සවන් දෙලා ඉමු.
හදවත ගැසෙනවා නිපියෙහි කොළයට මුහුණ යොමන විට නෙත් එක පියවෙනවා කිටියෙන් පවසමි මගේ ආදරී කීමට ඇති හැමදේ පරිරගිනියේ එදා වගේ අද ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ
හොඳයි එහෙමනම් අපි බලමු දැන් නැවතත් කතා කරනවා නම් දැන් මම ඉස්සෙල්ල සඳහන් කරා කොරෝනා වෛරසය ගැන ඒ සමගම දැන් මේ දේශ මේ 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 තත්ත්වයේ උඩ ලෝකයේ පුරාම එක්තරා භීතියකට පත්වලා තියෙනවා මේ සෑහෙන ජන සංහාරයක් සිදු වෙන්නට පුළුවන් කියලා මේ විදිහේ දෙයක් තමයි විශාලානුවර බුදුරජාණන් වහන්සේ කාලේ සිද්ධු වුණේ මේ විදිහේ බෝවෙන රෝග දුර්භික්ෂ රෝග දුර්භික්ෂ බය ඇති වෙලා බුදුරජාණන් වහන්සේ විශාලානුවරට වැඩම කරලා උන්වහන්සේ අතින්ම රෝගීන්ට උපස්ථාන කරලා එතනදී රතන සූත්‍රයේ ජිනපංජර සූත්‍රයේ වාගේ සූත්‍ර ගායනා මේ දේශනා කරලා මේ රෝගීන්ව සුවපත් කරා කියලා තමයි අපිට පතපොතේ දැනගන්න තියෙන්නේ. ඒ සමගම අපි වුණත් අපි ප්‍රායෝගික ජීවිතයේදී මේවා මේ භාවිතා කරනවා නම් මේ විදිහට අපේ පෞද්ගලිකව ඇති වෙන දුර්භේ බය රෝග ඒ වගේ දේවල් වලට හොඳයි කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඉතින් ඒ සමගම දැන් අපි කතා කරනකොට මේ අපේ ඉතිහාසයේ තියෙනවා මේ එක එක ಜಾති ඉතිහාසයට ඇති වෙලා තියෙන මේ අපේ විශේෂයෙන් මේ විදේශ සංක්‍රමණය වලින් පස්සේ දැන් ඔබ ඔගලන් දැකලා ඇති දැන් එක එක තැන් වලට ගියාම මේ මේ දැන් ලිෆ්ටන් වටරවම කියන එක ලිෆ්ටන් වටරවම කියන එක ඇත්තටම මේ මේ ලිෆ්ටන් වටරවමනේ සමා වෙන්න ලිෆ්ටන් සීට් එක. ඒ කියන්නේ ලිෆ්ටන් සීට් එක කියන ඒක හදලා තියෙන්නේ සුදු මහත්තයෙක්. ඒ මහත්මයා මේ එතනට ගියාම ඔබ ගිහිල්ලා තියෙනවා නම් පළාත් පහක් එක දිගට පේනවා. අපි බලලා එතනට ගියාම එකතාවක් මම ගිය නිසා මට කියන්නට පුළුවන් මේ ගියාම ඇත්තටම පේනවා. නමුත් ඉතින් කවුරුත් මේ සංචාරක නියාමකයෝ එහෙම කවුරුත් නැහැ. අපි එතන ගිහිල්ලා පුටුවේ පුටුවක් හදලා තියෙනවා මේ සුදු මහත්තයගේ බස්තමක් එහෙම අරගෙන. ඒ විදිහට මම ඔබ ඉතින් වරක් හරිය ගිහිල්ලා නැරඹුවොත් ඔබට දැනෙයි. දැන් ඒ එතන හිටියා ඒ වත්තේ සේවය කරපු දමිල කම්කරුවෙක් විශ්‍රාම ගිය ඔහු දන්න සිංහලෙන් හඳුන්ලා දුන්නා මෙන්න මේ පැත්ත හම්බන්තොට මේ පැත්ත මඩකලපුව මේ පැත්ත කොළඹ ඔන්න ඔය විදිහට පළාත් පහක් පේනවා කියන එක තමයි ඒකේ එතනදී කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔබ සමහර දන්නත් දන්නේ මේ එච්.සී.පී. බෙල් එංගලන්තයේ කෞතුකාගාර කිහිපෙම ශ්‍රී ලංකාවේ උරුමය සනිටුහන් කරන කෞතුක භාණ්ඩ රසක් ඇති බවට විවිධ කතා පැතිර යන කාල වකවානුක බ්‍රිතාන්‍ය ජාතිකයේ බුදු පිළිමයක් කරගෙන ඇවිල්ලා තියෙන පහුගිය මාසේ 17 වෙනිදා මේක ලංකාවෙන් මේ මහත්මයාට ලැබුණු තෑග්ගක් මුණුපුරා තමයි අපව ගෙනලා තියෙන්නේ. ලී කැටයන් සහිත බුදු පිළිම වහන්සේ නමක් මහනුවර දළදා මාලිගය වෙත පූජා කර යන රාවේ දසත පැතරගේ මහා සුළඟට හසු සීසිකඩ විසිර යන දුහුවිල්ලක සේයාමාමින් ලංකාවේ උරුමයක් එංගලන්තයට ගියේ කොහොමද කියන එකත් ලීබුදු පිළිමයක් එංගලන්තෙන් ඉඳලා යාලි ආවේ කොහොමද කියන එකත් ගැටළු ගොන්නක් මාමින් ඒ සිදුවීම බොහෝ දෙනා කට අරගෙන බලා හිටියේ. යටත් විජය පැති කාලේ මේ ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වර ලෙස සේවය කළා තියෙන බ්‍රිතාන්‍ය ජාතික එච්.සී.පී. බෙල් මහතා වසර 1890 සිට 1912 දක්වා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ධුරේ කටයුතු කළ බෙල් මහතාගේ සේවා ඉතිහාසයේ ගැඹීරයි. සිවිල් සේවය පිළිබඳ දැඩි කැපවීම කටයුතු කළ බෙල් මහතා වෙනුවෙන් ලී කැටයම් සහිත බුදු පිළිම වහන්සේ නමක් පරිත්‍යාග කළ දිනේ මාතලේ මහදිසායේ විසූ නිලගම සීලක්කන්න භික්ෂුන් වහන්සේ විසිනි. අතීත උරුමය සොයන ගමනක ඓතිහාසික මතයක් සනුටුහන් කරමින් බෙල් මහතාගේ මනුපුරාවන පූජ්‍ය කෙනත් බෙල් මහතා විසින් මෙම පිළිමය යලි ශ්‍රී ලංකාවේ උරුමයට බාර දෙන ලදී. මහනුවර සී බලදා මදුරට පැමිණි බෙල් මහතා සහෝගේ දරුවන් වූ ඇන්ඩ්‍රූ සහ ෆියෝනා සමගින් දේවඩනඩෙමේ නීලංග දෑල මහතා වෙත ගොස් ලීබුදු පිළිමය යලිත් ලංකාවාසීන්ගේ ඓතිහාසික උදෙසා පිරිනැමුවා. ඒ ඌගේ සීයාවන බෙල් මහතා සතවර්ෂයකට එහා කාලයක් රැකගත් රාජකීය පුරාවස්තුවක් එපරිද්දෙන්ම රැගෙන එමින් මේතාක් ආරක්ෂා කළ ශ්‍රී ලංකේයේ හිමිකමක් ඇති පිළිම වහන්සේ දළදා මැදුරේ පුරාවස්තු සුරකීමේ කුටිය දළදා මැදුරේ පුරාවිද්‍යා කුටිය තැන්පත් කළා. ඉතින් මේකෙන් අපිට භාජනය වෙන්නේ අපගේ ප්‍රෞඪ ඉතිහාසය 1890 ඉඳලා 1912 තෙක් කාලේ පරාසිතුල පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු ලෙස සීමාත් මෙහෙවරක් ඉටු කළ HCP බෙල් මහතා ලංකාවට ඉටුකළ මෙහෙයන් අතර ප්‍රමුඛවන්නේ සීගිරියේ පාෂාණ බලකටු සොයා ගැනීම. අද ලෝක උරුමයක් වන සීගිරිය එදා සැඟව තිබූ ගල්ගුහරසක් ඔවිසින් සොයාගෙන තියෙනවා. මිනින්දෝරුවක ලෙස සේවය ආරම්භ කළ බෙල් මහතා කලින් කාලට නව පරිේෂණ ගවේෂණ සේම ඡායාරූප ශිල්පය හරහා ඉතිහාස පුරාවස්තුන් පිළිබඳ සොයා බැලීමට කාලය මඩංගු කළා. ඒ ඔස්සේ ඔහුගේ බුද්ධිය පරිණත මට්ටමකට පත්කොට ගනිමින් පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු ලෙස ලංකාවේ පුරාවස්තුන් සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක නිරත වුණා. ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධයෙන් මනා දැනුමක් සහිත බෙල් මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලකයෙකු ලෙසින් ග්‍රාමීය වශයෙන් පැවති අතීත පුරාවස්තු සංරක්ෂණය කිරීමේ කාර්යයත් නියත වුණා. මෙම සේවය අගයමින් ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේ බෙල් මහතා සිට විවිධ පිළිම පිළිරු ආදී පරිත්‍යාග කොට ඇති බව අතීත මතක සටහන් අතර ලියවිලා තියෙනවා. මෙම ලී කැටෙමින් යුතු පිළිම වහන්සේගේ අමිල ගුණදුට බෙල් මහතා එංගලන්තයට යන විට රැගෙන ගිහිල්ලා මෙම පිළිමේ වකට සිටි පවුලේ ඥාතීන් වෙත බාර දෙමින් ඔහු කියා ඇත්තේ මේ පවුලේ කෞතුකාගාරයේ ආරක්ෂිතව තිබෙන ලෙස. පරමුවෙන් පරවුට පැමිණ ශක්තිමත් පුරුක්මත විශ්වාසය දැඩිව පවතින බෙල් මහතා කල්පනා කරන්න ඇත. මෙම පිළිමහන්සේ කවදා හෝ යලි ශ්‍රී ලංකාව විසින් නැත ලබා දිය යුතු බව නම් එසේ සිදුවිය යුතු බවද ඔහු කල්පනා කරන්න ඇති. ඔහුගේ මොනුපුරු පූජ්‍ය කෙනත් බෙල් තම සීයාගේ සිතිවිලි එපරිද්දෙන් දකින්නට හෝ කියවනට ඇති. ශ්‍රී ලංකා සහ මැලේසියා තානාපති කාර්යාලය සැබඳිව අතීත පුරාවස්තු යලි රැස්කීමේ කාර්යයේ නියැලි සිටින සමාජිකයන්ගේ බැඳියත්වීම මත කෙනත් බෙල් මහතා අඟල් 22ක් උස ලී කැටමින් ඔපවත් වසර 100කට කලක් ඉපරණි පිළිම වහන්සේ යලි ලංකාවට පරිත්‍යාග කිරීමට කටයුතු සැලසුම් කරලා. ඒ අනුව 1912 වසරේදී මෙරටින් එංගලන්තයට රැගෙන ගිය ලීබුදු පිළිම වහන්සේ 2019 දී යලි ලංකාවට වැඩමුවා. ඒ ඓතිහාසික මොහොත යලිත් අතීත සටහන් අතර එක්කාසු කරමින් කෙනත් බෙල් අමුත්තන්ගේ සටහන් පොතේ මෙහෙම සටහන් කරලා. මම දෙරටක් අතර ඉතිහාස බැඳීම තවදුරටත් ශක්තිමත් කළා. මේ වසර 100ක් නොව ලොව පවතිනතුරු රැඳෙන බැඳීමක් වනු ඇති. ලංකාවේ ස්කොට්ලන්ද වාසීන්ගේ දහස් ගණනක් මේ ලක් පොහොතලේ මිහිදන්නට ඇති බවත් පැහැදිලි. ඉතින් ඔනෝ විදිහට තමයි මේ බුදු පිළිම වහන්සේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඒකත් විශේෂ කාරණයක් විදිහට අපි අද ඉදිරිපත් කරේ. හොඳයි, එහෙමනම් අපි තවත් ගීතයකට සවන් දීලා ඉඳමු. බලමු මේ ගීතේ කවුද ගායනා කරන්න කියලා. මං හිතුවා බුදුහාමුදුරුව ගැන අපි සඳහන් කරේ. අපි නිසා එයා සමාන ගීතයක් ගායනා වාදනය කරන්නට මේ ගීතය ගායනා කරන්නේ විශාරද ආචාර්ය වික්‍රත්නායකයන්.
කාලේ ඉවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තව මා සංසාරේ බුදුහා මුදුරු අපි දකින්නේ නැති වනත් අහන් නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ
දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ. සමහරට අපිත් එහෙම දන්නේ නැහැ. පින්පව් වුණ කියනවා අපි කරන පින්පව් වුණ තමයි අපි ඉපදෙන ආත්මය. නැත්තම් මොන විදිහටද මොන රටේද මොන මානසික නැත්තම් විදිහටද කියලා තේරුම් යන්නේ. ඉතින් අපේ මේ නිමල් පෙරේරා කියන කවියා ඇමරිකාවෙන් ඉඳන් මම කියවනේ නිතරම මේ මොහුණු පොතට කවි ලියනවා කියලා සමාජ කවි දෙක තුන ලියනවා කවි පන්ති ලියලා. ඉතින් ඒක මේක බලනකොට අහුනහම සම්මත වෙයි. හිතන මේ කවි කිව්වහම මෙයාගේ දේවල් සිද්ධ වෙනවා. කියන්නේ මොකද කියන්නේ මේ වර්තමානෙත් අතීතෙත් මේ අක්කල නංගිලා දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නකොට ගෙවල් වලින් දෙමව්පියන්ට විශේෂයෙන් අම්මලාට හරීම ඔලුවට ලොකු ඉතරාදයක්. මොකද මේගොල්ලන් මේ විවාහ කරලා දෙනකම් ඒ වගේම එකම වගේ රෝග ලක්ෂණ තියෙන අක්කල නංගිලා ඉන්නකොටත් ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා තන සමහරකට මනමාලය ඇවිල්ලා අක්ක බලන් රැවිල නංගි නම් කැමති කියලා නැවතාවලු තියෙනවා. ඒ සමගම රෝ ඇති නංගි කෙනෙක් හිටියොත් අක්ක බලන් දෙන මනමාලය අතර හින්දා තින් සමහර වෙලාවට ඇති වෙන ප්‍රශ්න ඇති වෙනවා. මේ කවි දෙක ඒ ඊට හා සම්බන්ධ කවි දෙකක් අපි බලමු. ඔහුගේ අදහස මොකද්ද මේ ලීලා තියෙන්නේ කියලා. අහිංසක ඉල්ලීමක් කියලා තමයි ලීලා තියෙන්නේ. බඳින වයසත් පහු වෙලා මගේ 35ත් දැන් ලං වෙලා දෑතේ දෙපයේ ඇඟිලි ගන්නට මනාලයෝ ඇත පැමිණිලා බුලත් හෙප්පුව මගෙන් ගන්නේ නගේ උඹ දෙස බල බලා පස්සේ පණි උඩ එවනවා උන් උඹට කැමති පවසලා හිටත් කවුද මා බලන්නට එන බවක් ඇත දන්වලා වෙනදා වගේම බුලත් හෙප්පුව අරන් යමි මම සැරසිලා එපා හිතක් හිතන්නට නම් ගන්නෙපා ඔය හිත තලා අනේ නංගියේ වඳින්නම් මං හෙට ඉඳින් උඹ ගෙට වෙලා මේ අහිංසක ඉල්ලීමක් කරලා තින් කොච්චර බලන්න ඉතින් ඔවා දේව සිද්ධ වෙන නංගිට මුකුත් කියන්නත් බෑ ඉතින් නංගීට කියනවා අනේ මං වඳින්නම් නංගියේ ගියතුටලා ඉන්න කියලා ඒ අතරතුර තවත් කෙටි තොරතුරක් තියෙනවා මම ඔබට එකත් ඊළඟ ගීතයට පෙර ආතුව ලබා දෙන්න ලෑස්ති මේකේ මේ මොකද්ද මේ තියන්නේ දැන් මම පසුගිය වතාවේ කිව්වා මේ එස්ටෝනියාවේ රජය ගැන ඒ එස්ටෝනියාවේ රජේ මොකද්ද මේ කරන මූල්‍යමය වංචා රජේ නිලධාරීන් සහ නිලධාරීන් කටයුතු කරන්නේත් නැහැ ඒ අතරතුරේ පත් වෙන මැති ඇමතිවරුන් දෙහා සමානව තමයි හදන්නේ දැන් අපේ රටත් දැන් අවුරුදු ගානක් තිස්සේ තල් වෙලා ආවේ නමුත් දැනට මිනිසුන්ට යම්කිසි විශ්වාසයක් තියෙනවා වර්තමාන නායකයා දේශපාලනඥයෙකු නොවීම නිසා සහ රජයේ සේවයේ අවුරුත්තියක් සේවය කරපු විනය අතින් උපරිම මට්ටමක සිටින කියන හමුදා නිලධාරියෙක් වශයෙන් යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරයි කියන එක අපිට පේනවා නමුත් ඉතින් කොච්චර ඒවටත් අකුල් හෙලන්න නම් බෑ නමුත් ඉතින් හොඳ දේවල් කරගෙන යනවා ඉතින් මේකේ කියලා තියෙනවා මේ අපිට පොඩි මේ ලිපි ගැල්ලෙන් ලෝකයේ දූෂිත දේශපාලන පක්ෂ කියලා ලෝකයේ දූෂිත දේශපාලන පක්ෂ ව්‍යාපාරිකයන්ගෙන් අරමුදල් ලබාගෙන දේශපාලකයන්ට සොරකම වංචාව දූෂණය අල්ලස හුරුපුරුදු කරන දූෂිතම දේශපාලන පිළිබඳ සඳහන් කරනකොට පහසඳහන් රටවල දේශපාලන පක්ෂ මුල් තැනක් ගන්නවලු රුසියාව චීනය සහ වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂ ජර්මනියේ නාසි පක්ෂය ඉතාලියේ එන්එෆ්පීවත් ජාතික පැසිස් පක්ෂය චීනයේ කොමින්ටන්ස් පක්ෂය කීබාවේ පීඒපී පක්ෂය උගණ්ඩාවේ එන්ආර්එම් පක්ෂය ඉන්දියාවේ ඉන්දියන් ජාතික කොංග්‍රසය සහ පකිස්තානයේ පීඑම්එල්එන් පක්ෂය පකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පීඑම්එල්එන් පක්ෂය ලොව දූෂිතම දේශපාලන පක්ෂ බවයි කියන්නේ දැනට ඔහු ජීවිතාන්තය දක්වාම සිර දඬුවම් විඳිනවා 2013 වර්ෂයේදී දකුණු අප්‍රිකාවේ දූෂිත රාජ්‍ය නිලධාරීන් 22,000ක් රාජ්‍ය සේවයෙන් නැරපා ඔවුන්ට එරෙහිව දඬුවම් පමුණුවන් ලැබුවා. ඒත් එම දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ දේශපාලකයන්ට එරෙහි පියවරගත් බවක් වාර්තා වෙන්නේ නැහැ. ලෝ බොහෝ රටවල සිද්ධ වෙන්නේ මේක තමයි. ඇත්තටම රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන් උසස් නිලධාරීන් යම් ආස්ථාවක අසරණ තත්ත්වයකට පත් වෙනවා. අමතිවරුන්ගේ දේශපාලනඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමේදී සහ නොකිරීමේදී 1995 දී දකුණු කොරියාවේ දැවන්ත රජයේ ගොඩනැගිල්ල කඩා වැටීම හේතු කොටගෙන 502 දෙනෙකු මිය ගියා. මෙම ශෝකජනක පුවතතොල සංගමයේ ඇති සත්‍ය කියන්නේ රාජ්‍ය දූෂණ හේතු කොටගෙන පුද්ගලයන් 502 දෙනෙකු අවසනාවන්ත අයුරින් පොළොවට මිහිදන් වූ අයුරු. එහි දේශපාලකයන් විසි අතිවිශාල මුදලක් සාක්කුවලට දමා ගැනීමෙන් තම හිතවත් ව්‍යාපාරිකට රජයේ කාර්යාල රැසකින් සමන්විත එම දැවැන්ත ගොඩනැගිල්ල ඉදිරි කිරීමේ කොන්ත්‍රාත්තු ලබා දී ඇති බවද සිමෙන්ති සුළු ප්‍රමාණයක් යොදවා වැඩිපුර වැලි වලින් ඉදිකර ඇති නිසා මෙසේ ගොඩනැගිල්ල කඩා වැටී ඇති බව විවිධ රටවල සිදුවන රාජ්‍ය දූෂණය පෙන්වා දීමට මේ හොඳම උදාහරණයක් නෙවෙයිද? රාජ්‍ය දූෂණය තුරන් වන තෙක් රටක් කොහොමවත් ඉදිරියට යන්නේ නැහැ. ඉගෙන රාජ්‍ය සේවය ඉතාමත් අවශ්‍යයි ඉතාමත් වැදගත් කියන එක තමයි මෙතනදී පෙන්වන්නේ. ඉතින් මං හිතනවා මේ අපේ රටෙත් ඒහා සමාන දෙයක් දෝ දැන් කරන්නට යන්නේ කියලා හිතන්නට පුළුවන්. අපි දන්නේ කියන්නේ ඒ විදිහට ගියාට මේක ප්‍රායෝගිකව කොයිතරම් දුරට ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිවරයාට ලැබෙන සහාය කොහොමද කියලා කියන්නට බෑ. කොහොමනත් මේ බොහෝ දෙනෙකුට මේ මේක ගැන දැන් යම්කිසි හැඟීමක් ඇති වෙලා තියෙන නිසා මේට සහාය ලැබෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. හොඳයි, එහෙමනම් අපි තවත් ගීතයකට සවන් දෙලා ඉඳිමු. බලමු මේ ගීතය කවුද ගායනා කරන්න කියලා. අපි එවන තෝරාගත්ත අමරදේව මහත්මයා ගායනා කරන විශාරද පණ්ඩිත ආචාර්ය දිවංගත WD අමරදේවයන් ගායනා කරන මෙම ගීතය.
මල ඉරබසිනා සැඳෑයාමි ඔබගෙන් සමුගන්නම් අඳුරට හිටදී අඳුරේ සැඟවි අඳුරට හිටදී අඳුරේ සැඟවි ඔබගෙන් වෙන්නේ මම යන්නම් නිදි නැති යානේ රෑයාමේ කාන්සේ ඔබ ඉන්නා වේලේ නිදි නැති යානේ රෑයාමේ කාන්සේ ඔබ ඉන්නා වේලේ සුළඟේ තවටි ඔබට හොරෙන් සුළඟේ දැවටි ඔබට හොරෙන් මම ඔබ වෙත එන්නම් සියුමැලි දැතින් ඔබ හිස අතගා සියුමැලි දැතින් ඔබ හිස අතගා ඔබ නිදි කරවා මම යන්නම් අලුයම පිබිදෙන ඔබගේ දැසේ මල් පෙතියක පිනි කඳුලක් රඳවා අලුයම පිබිදෙන ඔබගේ දැසේ මල් පෙතියක පිනි කඳුලක් රඳවා සුසුමක් වාගේ ඉන් පිටවි සුසුමක් වාගේ ඉන් පිටවි ඔබගෙන් වෙන් වෙන්නම් අඳුරට පිටදී අඳුරේ සැඟවි අඳුරට පිටදී අඳුරේ සැඟවි ඔබගෙන් වෙන්වි මම යන්නම් ඔබගෙන් වෙන්වි මම යන්නම්
ඒ වගේම තවත් දැන් අද මේ නම කියනවත් සමහරලාට කෙනෙක් බය වෙන්න පුළුවන් සේනානායක පරපුරේ ගෝඨාභය එදා කළ වැඩ කවුද මේ අද මේ මෙදත් ගෝඨාභය යන නම ලංකාවේ පුරා ප්‍රසිද්ධියට පත්තු තිබුණා රජ කාලයේ ගෝඨාභය යන නම ලංකාවේ මුල් තැනක් ීම වුණා ඒ දුටුගැමුණු රජ කාලේ මේ ලියන්නේ දුටුගැමුණු රජතුමාගේ දසමහයෝධයකින් එක්යෝධිකු ගෝඨාභය ගැන නෙවෙයි නැත්තම් මහින්දගේ මල්ලි ගෝඨාභය රාජපක්ෂ ගැනත් නෙවෙයි ලංකාවේ පාලන තන්ත්‍රයේ මුල් පුටුවේ වාඩි වීමට සුදුසුකම් ලබා ළඟටම ගොස් ඒ ඉටු කර ගැනීම නොහැකි වූ ගෝඨාභය සේනානායක ගැන නැතහොත් රිචඩ් ගෝඨාභය සේනානායක හේවත් කවුරුත් දන්නා ආර්.ජී. සේනානායක ගැන 1944 දෙසැම්බර් මාසයේ මුල් වරට ඡන්ද 11661ක් ලබාගෙන නාරම්මලාසිනින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරු වශයෙන් පත්තල එක දිගට වසර 4කට වැඩි කාලයක් මන්ත්‍රී පදවි දරු ආර්.ජී. අතීතයේදී හඳුන් ලැබේ සිංහලේ සිංහයා කියලා. මහත්මා දේශපාලන ගැන කතා කරද්දී මේ කියන ගෝඨාභයට හිමිවන්නේ මුල් තැන. පුරා වසර 40 දඹදෙණ ආසනයේ mantri දුරේ හැබෙවේ ඔහු. ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ඓතිහාසික සටහනක් තබමින් එකවර ප්‍රථම වරට තම සුබුරු දඹදෙණ ආසනයේ තම ප්‍රතිමල්ල වියව ජේ.ආර්. ජයවර්ධන කැලණි ආසනයෙන් ජයගත් පුද්ගලයා ඔහු. ඩී.එස්. සහ ජේ.ආර්. මෙන්ම ආර්.ජී. යන නමද එකල ලංකාවේ පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත්ව තිබුණා. මීට වසර 70කට පෙර ජේ.ආර්. වූ ආමන්ත්‍රණය කළේ රිචඩ් යනුවෙන්. ඔහුද ජේ.ආර්.ට කතා කළේ රිචඩ් යනුවෙන්. ඊට හේතුව ජේ.ආර්. සහ ආර්.ජී. ගේ නම්වලට රිචඩ් කැලල ඇතුළත් වූ තිබුණ නිසා. ඔහු ජූනියර්ස් රිචඩ් ජයවර්ධන ආර්.ජී. රිචඩ් ගෝඨාභය සේනානායක. ආර්.ජී. නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති ඩී.එස්. සෙන්නාගේ සහෝදරයා වූ එෆ්.ආර්. සේනානායකගේ පුතා. FR ගේ නමටද රිචඩ් යන වචනේ ඇතුළත් තිබුණා. ඔව් ෆ්‍රෙඩ්රික් රිචඩ් සේනානායක. FR සේනානායක මල්ලි වූ DS ලංකාවේ ප්‍රථම අගමැති බවට පත් කිරීමට FR ඉටුකලයේ අද්විතීය සේවයක්. ලංකාවේ දේශපාලන ගැන කතා කරදී FR RJ JR යන නම්වලට හිමුවන්නේ මුල් තැනගේ මේ තුන්දෙනාම රිචඩ්ලා. RJ උපන්නේ 1911 නොවැම්බර් 4 වෙනිදා. මියගියේ 1976 දෙසැම්බර් 22 වෙනිදා. එදා 58 හැවිරිදියේ පසු ඔහු මියගියේ නැතිනම් ලංකාවේ දේශපාලන පොරපිටිය මීට වඩා බොහෝ වෙනස් වීමට ඉඩ තිබුණා. FR මියගියේ 44 හැවිරිදි වියේ පසුවේදී. DS අගමැතිවරයාගේ 1947 රජයේ රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු උපැමැතිතුම පදවියේ ජාර්ජි. එදා අගමැති DS බාප්පා RJට එම තනතුර ලබා දී තම ආරක්ෂාව පවුලේ ඥාතියෙකුට පැවරුවේ මෙසේ. හරියටම ජනාධිපති මහින්ද 2005 දී තම ආරක්ෂාව ගෝඨාභය මල්ලිට පැවරුවක් මෙනි. 1952 මාර්තු 26 වෙනිදා ඩඩි සේනනායක අගමැතිවරයාට පත් වූ පසු ඔහුගේ කැබිනට් මණ්ඩලයේ වෙළඳහා වාණිජ ඇමති ධූරය ලබා දුන්නේ තම පියාගේ අයියා වූ FR ගේ පුතාට නැතහොත් මේ කියන RJට. ඩඩ්ලිගේ පළමු කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමති වුණේ JR. ආරම්භයේ සිටම JR මුදල් ඇමති හා RJ වෙළඳ ඇමති අතර කඹෑදීමක් තිබුණා. දෙදෙනා අතර ඒ සිටම පැවතුනේ නයි මොගුඩි සටනක්. ඒ ඊළඟ නායකත්වයේ ලබා ගැනීම සටන. මේ රිචඩ්ලා දෙන්නාම රාජකීය විදුහලේ කොල්ලන්. දෙන්නාම රාජකීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ. දෙන්නාම නීති විශාරදයන්. JR උපාධි ලබාගත්තේ ලන්ඩන් විශ්වවිද්‍යාලේ. RJ උපාධි ලබාගත්තේ ලන්ඩනයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලේ. JR ලංකාවේ හිටපු වෙනසුරු විල්ෆ්‍රෙඩ් ජයවර්ධනගේ පුතා. RJ ලංකාවේ ප්‍රථම අගමැති DS ගේ අයියාගේ පුතා. දෙදෙනාම හොඳ මිතුරන්. කැමරේට් ඇමති පදවි ලැබිට දෙන්නා පොරකුකුලන් දෙන්නේ බවට පත් වුණා. 1952-53 වසරවල අයවැය යෝජනා ඉදිරිපත් කළේ මුදල් ඇමති JR. මේ අයවැයට දැඩිම ලෙස විරුද්ධ වූ කැබිනට් සගේ තමයි RJ. ඇමති MD බණ්ඩාද පසුව විරුද්ධ වුණා. මෙම අයවැයෙන් කියවුණේ හාල් මිල 125ක සිට 175 දක්වා වැඩි කළ යුතු බවයි. මෙම දුම්රිය ගාස්තු, බස් ගාස්තු, මුද්දර ගාස්තු වැඩි කළ යුතු බවත් සඳහන් හාල් සහන ආධාර ඉවත් කළ යුතු කියලා කියන්නට වුණා. 53 ජූලි 3 වෙනිදා පැවැත්තු කැබිනට් රැස්වීමේදී RJ මේ සියලු යෝජනාවට තරයේ විරුද්ධ වී මුදල් ඇමති JR තදබල ලෙස වේජනය කළා. ඉතින් මේ සිද්ධිය පුවත්පත්වල පතුරු ගහන්නට පටන් ගත්තා. කොමනත් මේකේ තව විස්තරයක් තියෙනවා අපි ලබන සතියේ මේ ලබා දෙන්නම්. ඉතින් දයාබර අසන්නේ අදත් ඔබ සමග ගත කළ කාලයේ කෙමින් කෙමින් ගිවි යනවා. අද වැඩ සටහනේ තාක්ෂණ හසුරුවරින් ශබ්ද පරිපාලනය කරමින් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනින් ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහන නිෂ්පාදනය කරමින් සජීවීව ඔබ සමග මෙතෙක් කළ කතා කළමම ගාමිණී සිරිවර්ධන ලබන සතියේ මේ වෙලාවට ඔබ හමුණුතුරු ඔබට සුවදායි සතියක් අපි ප්‍රාර්ථනා කරනවා.